SBS Radio.
විශ්ව සාහිත්‍යයේ සිංහල සාහිත්‍ය නිර්මාණ තිබූ මං සලකනු සායන බුද්ධිමය සංවාදය. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්. හොඳයි, අපි එහෙමනම් සූදානම් ජූලි මාසයේ විශ්ව සාහිත්‍යයෙන් සිංහල පියසටහන් වැඩසටහන ආරම්භ කරන්නට. මාසකින් අනතුර අපි දැන් මේ මාසේ අපේ සාහිත්‍යමය කතා බහට එකතු කරගන්නේ විශ්ව සාහිත්‍යයෙන් සිංහල සාහිත්‍යයට ආපු කෘති පිළිබඳව. එසේත් නොමැතිනම් සිංහල සාහිත්‍ය විශ්ව සාහිත්‍යයට ගිය අවස්ථාව පිළිබඳව. ඉතින් ඒ යටතේ අපි තවත් විශේෂිත කෘතියක් මෙවර පාදක කරගන්නවා. මේ කෘතියට වස්තු බීජය වෙලා තියෙන මේ කතාව මේ වෙනකොට මුළුමහත් සමාජයේම සමාජීය අර්බුදයක් බවට පැන නගමින් හිස ඔසවමින් තියෙන කතාවක්. ඉතින් ඒ කාලීන වශයෙන්ත් වැදගත් වෙන නිසා මේ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුණු මේ සාහිත්‍ය කෘතිය තුළින් කොහොමද අපේ විශ්ව සාහිත්‍යයේ පාඨකයාට සාහිත්‍යමය ඥානනය ලබා දෙන ගමන් ලෝකයේ සිදුවන සත්‍ය දෑ පිළිබඳව දෑස් විවර කර බලන්නට අවස්ථාව සලසා දෙන්නේ කියන කාරණාව ඔබ හමුවේ අරගෙන එනට. මේ ප්‍රාමයට සුපුරුදු පරිදි අපිත් එක්ක සම්බන්ධ වෙනවා මෙල්බන් වාසි අපේ නිර්මාණකාරිණිය දිලිනි ඊරියවල මහත්මිය. දිලිනි, ආයුබෝවන්.
ආයුබෝවන්.
අද අපි මේ කතාබහට ලක් කරන කෘතිය සෝල්ඩ් කියන ඉංග්‍රීසි භාෂාවෙන් රචනා වුණු කෘතිය. ඇන්ඩ්‍රූ ක්‍රොෆ්ට් විතින් තමයි මේ කෘතිය රචනා කරලා තියෙන්නේ. සත්‍ය සිදුවීමක් මූලික කරගෙන මේක සිංහලයට පරිවර්තනය වෙන්නේ විකුණන ලතියන නමින් පරිවර්තිකාව චිත්‍රා අයි පෙරේරා. මේ වෙනකොට සමස්ත ලෝකයේම දැඩි අවධානයකට ලක් වෙලා තියෙනවා බාල වයස්කාර විවාහ පිළිබඳව. විශේෂයෙන්ම අපි දන්නවා මුස්ලිම් සංස්කෘතිය ආශ්‍රය කරගෙන සිදුවන මේ ක්‍රියාදාමය මුස්ලිම් පසුබිමක් සහිතව තියෙන රටවල යම් නීත්‍යානුකූල තත්වයකට සමාජීය අවසරයලත් කාරණාවක් බවට පත් වෙලා තිබුණත් මේක අනිකුත් බොහෝ රටවල සමාජයේ විසින් පිටු දකින කාරණාවක්, එසේත් නොමැතිනම් නීතියෙන් තහනම් වන කාරණාවක්. ඔබ අපි මේ ජීවත් වන ඔස්ට්‍රේලියාවෙත් බාල වයස්කාර විවාහ නීතියෙන් තහනම් කරන ලැබුවා මීට වසර කිහිපයකට කලින්. මේ කතාවට පාදක වෙන්නේ තෙවනෝ කතාවක්. සානා මුෂේන් තමයි මෙහි කතානායිකාව. ඇය එංගලන්තයේ බර්මිංහැම් වල ජීවත් වුණේ. නමුත් ඇයට තිබුණේ පිය පාර්ශ්වයෙන් යේමන් පසුබිමක්. ඇගේ මව මේ යේමනයෙන් බ්‍රිතාන්‍යයට පැමිණුණු ඇගේ පියා සමග සිදුවුණු විවාහයෙන් අනතුරුව බිහිවන විශේෂයෙන්ම ගැහැණු දරුවන් මේ පියා විසින් යේමනයට අරගෙන යනවා. අරගෙන ගියාට පස්සේ මේ ගැහැණු දරුවන්ගේ අවසරයකින් තොරව යේමන ඒ මුස්ලිම් පසුබිමක් සහිත රටේ සම්ප්‍රදායට අනුකූලව ඉතාමත්ම ලාබාල වයසේදී මේ ගැහැණු දරුවන්ගේ කිසිදු කැමැත්තකින් තොරව පිරිමි දරුවන්ට එසේත් නොමැතිනම් වැඩිමහලු පුරුෂයන්ට විවාහ කර දෙනවා. ඉතින් එවැනි වූ තත්වයකට සානා මුෂේන් සහ ඇගේ නැගණිය නාඩියා මුෂේනුත් මුහුණ දෙනවා. එක්තරා කාලයකදී මේ සානා මුෂේන් සහ නාඩියා මුෂේන්ගේ පියාගේ යහළුවෙක් යම් කිසි වූ සාකච්ඡාවක නියලිලා යේමනියට රැගෙන යනවා මේ සානා සහ නාඩියා දෙදෙනාම නිවාඩුවකට කියලා. මේකේ සත්‍ය කාරණාව බවට පත් වෙන්නේ මේ සානා සහ නාඩියා දෙදෙනාම ඇගේ පියාගේ යහළුවාගේ ඥාති පුතුන් දෙදෙනෙකු වෙත විවාහ කර දීම. ඉතින් මේ ගැහණු ළමයින් දෙදෙනා කිසිවක් දන්නේ නැතුව යේමනයට යනවා. ඊට පස්සේ යේමනය තුල සිර වෙනවා. නැවතත් ආපහු ගමනක් ගැන ඔවුන්ට බලාපොරොත්තුවක් තබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පිරිමි ළමුන් දෙදෙනෙකුට බලහත්කාරයෙන් ඔවුන් දෙදෙනා විවාහ කරලා දෙනවා. මේ යේමනයේ තියෙන දුෂ්කර ජීවිතය, ග්‍රාමීය ජීවිතය, සැතපුම් ගණන් වතුර ගෙනෙන්නට, ඒ වගේම ලිංගික හිංසනයට පත්වීම, ගැහැණුන්ට තියෙන ඒ නීති අනපනත්, සමාජීයව ගැහැණුන්ට තියෙන පීඩිත තත්වයන් සියල්ලක් මේ කතාවෙන් සානා හෙළිදරව් කරනවා. පස්සේ කාලෙකදී මේ සානා මුෂේන් යේමනයෙන් පලා එන්නට සියලුම උත්සාහ දරනවා. ඒ සියලුම උත්සාහයන් සාර්ථක වෙනවා. මේ ඇගේ කතාව ලෝකයේ බොහෝ ප්‍රමුඛ පෙළේ පුවත්පත්වල මුල් පිටුවල පළවුණු ආන්දෝලනාත්මක කතාවක් බවට පත් වෙනවා. ඇය යේමනයෙන් තමන්ගේ මවගේ සහයෝගය ඇතුව බ්‍රිතාන්‍යයට පලාවට පස්සේ වසරක් විතර නිහඬතාවයකින් අනතුරු ඇය මාධ්‍යයට තමන්ගේ කතාව හෙළි කර සිටිනවා. ඊට පස්සේ ඇගේ කතාව ප්‍රකාශනයට පත් කිරීමට තෝරාගන්නේ ඇන්ඩ්‍රූ ක්‍රොෆ්ට් කියන මේ රචකයා. ඉතින් ඒ අනුව ඇය 13 වසරක යේමනය තුළ විඳි ඒ බිහිසුණු අත්දැකීම ලෝකයට හෙළිදරව් වෙනවා. ඉතින් මේක තමයි කතා සාරාංශය. මේ කතාව තුළින් විශ්ව සාහිත්‍යයට එකතු කරපු ඥානනය සහය වගේම පාඨකයන්ට ලැබුණු ඥානනය පිළිබඳවත් අපි එහෙමනම් කතා බහ කරමු. දෙරින මම මුලින්ම අවධානයට ලක් කරන්න කැමති මුල් කතුවරයා පිළිබඳව, විශේෂයෙන්ම ෂානා මුසෙන්ගෙන් බොහොම පරිශ්‍රමයකින් යුක්තව මේ කතාව අරගෙන ඒක පාඨකයාට අරගෙන ආවේ ඇන්ඩ්‍රූ ක්‍රොෆ්ට් කියන පුද්ගලයා. ඔහු පිළිබඳව අපි මුලින්ම දලා අදහසක් සහ අවබෝධයක් අපේ පාඨකයන්ට ලබා දෙමු.
ඔව් දිනරුක්ෂි, මේ ඇන්ඩ්‍රූ ක්‍රොෆ්ට්ස් ප්‍රසිද්ධ වෙන්නෙම ගෝස්ට් රයිටර් කෙනෙක් හැටියට. ඒ කියන්නේ ඔහු ගොඩක් වෙලාවට කරන්නේ තව කෙනෙක්ගේ කතාවක් නවකතාවකට හෝ චරිතාපදානයකට පෙළගස්සන එක. ඔහු ඇත්තටම එහෙම ලියපු තවත් බොහෝ කතා තියෙනවා. ඒ අතරින් කීපයක් කිව්වොත් රිචඩ් මැකේන්ගේ ජස්ට් අ බෝයි කියන කෘතිය, ජේන් එලියට්ගේ ද ලිටල් ප්‍රිස්නර් කියන කෘතිය, ඊළඟට ලින්සේ හැරිස්ගේ බිට්‍රේඩ් කියන කෘතිය, ඊළඟට කෙවින් ලුයිස්ගේ ද කිඩ් කියන කෘතිය, ඔය කෘති කිහිපය ඇතුළු තවත් බොහෝ කෘති වල ඔහු ඒ කෘතිය ලියූ බවට සඳහන් වෙනවා. නමුත් ඔහුගේ නම සඳහන් නොවූ තවත් කෘති බොහොමයක් මේ ඔහු පාඨකින්ට ඉදිරිපත් කරලා තියෙනවා ගෝස්ට් රයිටර් කෙනෙක් හැටියට. ඊළඟට මොහු මේ සානා මුසෙන්ගේ කතාව ලියන්න කලින් ඇත්තටම සානා කියනවා පොතෙත් මේ නවකතාවෙත් කියනවා ඇයට දින තුනක් ගත වුණා කියලා. ඒ දින තුන තිස්සේ තෑ පුළුවන් තරම් කඳුළු සැලුවයි කියලා අතීත මේ සැමරුම් එක්ක කතාව කියද්දි ඇන්ඩ්‍රූ ක්‍රොෆ්ට්ස් මං හිතන්නේ සාර්ථක වෙනවා මේ ඇගේ අත්දැකීම් පෙළ ගැස්වීම සම්බන්ධයෙන්. ඊළඟට රචනා ශෛලිය ගැන ගත්තාම ඇන්ඩ්‍රූ ක්‍රොෆ්ට්ස් ඇත්තටම මෙතෙන්දි කරලා තියෙන්නේ සානා මුසෙන්ගේ හැඟීම් වල තීව්‍ර බව සංගවල ලිවීමක් කියලා කියන්න පුළුවන්. ඔහුට ඒ කෘතිය ලියාගෙන යද්දී මං හිතන්නේ සානා මුසෙන්ගේ හැඟීම් ඔයිට වඩා තව, ඒ කියන්නේ ඇත්තටම ඇයට දැනිච්ච වේදනාව ඇගෙන් ගත්තනම්, ඇගේ යටිසිත එළියට ඇදලා රන් ලිව්වනම්, මට හිතෙනවා මේ පොත තවත් තවදුරටත් පාඨකයන්ට සමීප වෙයි කියලා. නමුත් සානා මුසෙන්ට ලෝකයට දෙන්න තිබුණ පණිවිඩය නිසියාකාරව මේ අරගෙන ගිහින් තියෙනවා මේ කෘතියෙන්. ඒ ගැන මේ ඇත්තටම වර්ණනා කළ යුතුයි ඇන්ඩ්‍රූ ක්‍රොෆ්ට්ස්ගේ මේ රචනාව කියලා.
ඔව්, ඇන්ඩ්‍රූ ක්‍රොෆ්ට්ගේ මේ ප්‍රයාමය සිංහලයට අරගෙන එනවා. අපේ ශ්‍රී ලාංකීය සිංහල පාඨකයන්ට මේ අත්දැකීම බෙදා හදා දෙනවා විකුණන ලදි කියන කෘතියෙන් අපේ සිංහල කතුවරේ චිත්‍රාය පෙරේරා. ඇගේ ප්‍රාමයේ පිළිබඳවත් මෙහිදී කතා බහ කිරීම වටිනවා. අපි දන්නවා ඇගේ භාෂා ශෛලිය. එතකොට ඇන්ඩ්‍රූ ක්‍රොෆ්ට් මේ සෝල්ඩ් කියන කෘතියෙන් කියන්නට හදපු දේ ඒ ආකාරයෙන්ම ඇය පරිවර්තිකාවක් විදිහට අපේ පාඨකයාට සමීප කරන්නට දරලා තියෙන උත්සාහය. මේ සියලු මාංශ පිළිබඳව ගත්තහම අපේ සිංහල කතුවරිය චිත්‍රාය පෙරේරා කොයි ආකාරයේ සිංහල පිය සටහන්ද තියලා තියෙන්නේ මේ විශ්ව සාහිත්‍යයේ මේ කෘතිය සම්බන්ධයෙන්?
ඔව්, ඇත්තටම චිත්‍රාය පෙරේරා කියන්නේ මේ අපිට ආධුනික ලේඛිකාවක් නෙමෙයි. මේ බොහෝ කෘති රචනා කරලා තියෙනවා. ඇලියලා තියෙනවා නවකතා කිහිපයක්, උත්පලා, නිලියකේ දියණිය, ආපස්සට මායාහරණය, ඊළඟට පරිවර්තනය කරලා තියෙනවා අතිවිශාල ප්‍රමාණයකින්. කිහිපයක් ගත්තොත් මයාඩා, ස්වප්නයාත්‍රා, සිද්ධාංගනා, හිරුගෙන් අඩක්, ඊළන්ට ළමා පරිවර්තනත් කරලා තියෙනවා පුරුමියා, මුතුරු පැටියා වගේ කතා, ඊළන්ට ඓතිහාසික කෙටිකතා, කාව්‍ය, මේ වගේ ශානර කිහිපයක් යටතේ ලියන ලේඛිකාවක්. ඉංග්‍රීසි මේ පොතට අති විශාල සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා චිත්‍රාය පෙරේරා මහත්මිය. මේ ඉංග්‍රීසි පොතේ තියෙන සියලු දේ මේ අත නොහැර පරිවර්තනය කරන්න තරම් උත්සුක වෙලා තියෙනවා. ඇත්තටම ආගේ කළ යුතු යගේ පරිවර්තනය.
අපි අද දවසේදී කතා බහ කරමින් ඉන්නේ ඇන්ඩ්‍රූ ක්‍රොෆ්ට් විසින් රචිත සත්‍ය කතාවක් පාදක කරගත්ත සෝල්ඩ් කියන කෘතිය පිළිබඳව. සානා මුසෙන් කියන මේ එංගලන්තයේ හැදී වැඩුණු මුස්ලිම් පසුබිමක් සහිත දැරිය සහගේ නැගිනියගේ පියා විසින් යෙමනේට අරන් ගිහිල්ලා බලහත්කාරයෙන් විවාහ කර දීලා අඩු වයසින් දරුවන් ලැබලා ඇය යෙමනේ සිරගත වෙලා ඇය ගත කරන ජීවිතය. මේක විකුණන ලදි නමින් චිත්‍රා අයි පෙරේරා විසින් සිංහලයට නැගුණා. දැන් අපි මෙහිගේ කතා තේමාව පිළිබඳවත් වස්තු බීජය කරගත්ත මේ කතාව තුළින් පාඨකයාගේ ලෝකයේ පිළිබඳව තියෙන අවබෝධය පුළුල් කරලීම සඳහා සාහිත්‍යකරුවෙකුට තියෙන කාර්යභාරය කොයිතරම් දුරට ඉටු වෙලාද කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න කැමතියි මම ඊළඟට. කතාවට මුල පුරන්න මම කැමති විකුණන ලදි කෘතියේ 7 වන පරිච්ඡේදයට යන්න. 76 වෙනි පිටුවේදී අපිට හමු වෙනවා සානා මුසෙන් දැන් යෙමනේ හිර වෙලා එහි ජීවිතයට හුරු පුරුදු වෙමින් සිටින්නේ. ඇයි කියනවා, මගේ කාලය ගෙවුනේ තනිවමයි. ඒ නිසා මම අරාබි භාෂාව ලියන්න කියවන්න ඉගෙනීමට උනන්දු වුණා. අබ්දුල් කාදා, ඒ කියන්නේ ඇගේ පියාගේ යහළුවා, ඔවුන් එකතු වෙලා තමයි ඇයව යෙමනේට අරගෙන ආවේ. අබ්දුල් කාදා මට අරාබි හෝඩිය ගෙනවිත් දුන්නා, ළමා පොත් ගෙනවිත් දුන්නා. අරාබි ඉගෙනීමට අවශ්‍ය හැම දෙයක්ම ඔහු මට ගෙනවිත් දුන්නා. මේ සමාජයේදී ඒ වගේ දේ වෙන්නේ නැහැ. ගමේ සිටින කාන්තාවනට අකුරු ලියන්න කියවන්න බෑ. මිනිසුන් ගැහැණුන්ගේ අධ්‍යාපනයට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා කාන්තාවන් කිසිදු අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. ගෑනු ඉගෙන ගත්තොත් එයාලා ගත කරන ජීවිතය ගැන ප්‍රශ්න කරාවේ, තර්ක කරාවේ කියලා මිනිසුන් බය වුණා. එහෙම නොතින් මිනිසුන්ට ඒක හිතාගන්න බැරි තරම් කරදරයක්. ගමේ පාසල්වලට ගිය පිරිමි ළමයි විතරයි. එයාලා බාල වයසින්ම පාසල් ගියා. කාන්තාවන්ට වෙනත් රටකට හෝ නගරයකට බේරී යන්න අවශ්‍ය නම් මිනිසුන්ගේ පිහිට පතන්නට වෙනවා. මිනිස්සු එහෙම උදව් කරන්න කැමති නැහැ. මෙයගේ ජීවිතය එක්තරා පරිච්ඡේදයක්. මේ යේමනේ මේ ආකාරයෙන් සිරගත වෙලා සිටින ගැහැණුන් තත්වන ඉරණම ඇය දකින ආකාරයක්. ඉතින් මම මෙතනදී මේ අර කොටසත් එක්ක යම්කිසි ප්‍රවිෂ්ටයක් ගන්න කැමති. මේ වගේ සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වන මේ වගේ සාහිත්‍ය කෘති තුළින් පාඨකයාගේ දැස් සහ ඥානනය කොයිතරම් දුරට පුළුල් වෙනවද කියන කාරණය, ඇත්තටම මේ වගේ කතා තේමාවල් කොච්චර දුරට සාර්ථකද කියන කාරණය පිළිබඳව පුංචි නිර්වචනයක් ඔබගෙන් ලබා ගන්න.
ඔව්, ඇත්තටම මෙතෙන්දී මේ වගේ කෘතීන් හරහා මේ ලෝකයාගෙන ඉල්ලන පළවෙනි කාරණාව තමයි කොහොමද මේ හොඳ සහ නරක වෙන් කරලා තේරුම් ගන්නෙ. අනිත් කාරණාව තමයි මේ බාලවයස්කාර විවාහ කියන්නේ ඇත්තටම දරුවන් ව මේ වැඩිහිටියන්ගේ තත්ත්වයටපත් කිරීම. මේ පුංචිම වයසකදී දරුවෙක් අවුරුදු 15-16 මවක් වෙනවා කියන්නේ මේ ඒක කොහොමද මේ සාධාරණීකරණය කරන්නේ කියන එක, එතෙන්දී ඒක හොඳද නරකද කියන එක තම තමන්ගේ නැනපමණින් තේරුම් ගන්න කියන එක කියනවා මේ කෘතින් හරහා. ඊළඟට කියනවා එහෙම තේරුම් අරගෙන අපි මේ බාලවයස්කාර මේ විවාහවලට සහ මේ දරුවන්ව වහල් සේවයේ දෙවීම සම්බන්ධයෙන් අපි විරුද්ධ වෙනවද, ඒ විරුද්ධව යම් කිසි දෙයක් අපි කරනවද, එහෙම නැත්නම් මේ ඔහේ තවදුරටත් මේ වගේ දේවල් වෙන්න ආරිනවද කියන තීරණය මේසේ මත තබනවා මිනිස්සුන්ට, පාඨකයාට. මේ අපේ කෘතිය තුළ සානවයි මේ නාඩියා තමයි නැගණිය, නාඩියාවයි මේ ඔවුන්ගේ පියා රවට්ටලා තමයි මේ විවාහයකට විකුණා දැමීමක් කරන්නේ. ඇත්තටම ඔහු ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගෙන් මුදල් ගන්නවා. මුදල් අරගෙන දරුවන්ට කියනවා මේ විනෝද ගමනක් යන්නේ, මේ නෑදෑයෝ බලන්න යන්නේ, ගිහිල්ලා විනෝද වෙලා සති 6කින් ගෙදර එන්න කියලා. ගිහිල්ලා ස්වාමි පුරුෂයාගේ ගෙදර නැවතුණාට පස්සේ තමයි කියන්නේ දැන් ඔබට යන්න බෑ, ඔබ විවාහ වෙලා කියලා. ඉතින් ඔවුන් නොදැනයි ඒ දේ සිද්ධ වෙන්නේ අවුරුදු 14 සහ 15 වයසේදී. සහ ඔවුන් දෙදෙනාගේ ස්වාමි පුරුෂයනුත් වයස අවුරුදු 14යි. ඉතින් විවාහයක් ගැන හිතන්නවත් පුළුවන් වයසක නෙමෙයි පිරිමි දරුවන් දෙදෙනාත් ඉන්නේ. ඉතින් ඊළඟට අපිට මේ පොතේ කියනවා මේ කාමරය තුළට පිරිමි දරුවව තල්ලු කරනවා පියා මේ දියණිය සමග ඉන්න කියලා. ඉතින් එතකොට මේ ඒ පිරිමි දරුවන් කැමති වෙන්නේ නැහැ. එහෙම අඹුසැමී සම්බන්ධතාවයකට අකමැති වෙනකොට කියනවා මේ බලහත්කාරයෙන් එහෙමනම් අපි මේ අවශ්‍ය දේ කරගන්නවයි කියලා. ඉතින් ඒ කියනවා වගේම තත්වයක් ඇති වෙන නිසා තමයි දියණියන් දෙදෙනාම සහ පිරිමි දරුවන් දෙදෙනාම මේ අකමැත්තෙන් ලිංගික හැසිරීමකට පවා යොමු වෙන්නේ. ශාරීරික වදය සහ මේ මානසික වදය ඇතුලේ ඊළඟට සිද්ධ වෙන්නේ මේ කාන්තාවන් වහලුන් බවට පත්වීම. ඉතින් තාමත් මේක මේ ඈත අතීතයේ සිද්ධ වෙච්ච කතාවක් නෙමෙයි, මේ අද ඊයේ වෙච්ච කතාවක්. ඉතින් එතකොට තාමත් කාන්තාවන් වහල්භාවයට පත්වෙන රටවල් ලෝකේ තියෙනවා කියන එකම ඛේදවාචකයක්. ඉතින් ඒ වෙනුවෙන් ලෝකේ අනිත් රටවල් නිදහස භුක්ති විඳින කාන්තාවන් කළ යුතු මොකද්ද කියලා කියන ප්‍රශ්නය තමයි ඇත්තටම මේ වගේ සාහිත්‍ය කෘති වලින් ලෝකයට ගෙනියන්නේ.
ඔව්, ඇත්තටම ඔබ ඒ කාරණා විග්‍රහ කරද්දි මට එක්තරා මේ රූපවාහිනී වැඩසටහනක් මතක් වුණා. දැන් මේ කතාවේදී සානා කතා නායිකාව සහ ඇගේ නැගනිය නාඩියා මුහුණ දෙන්නේ වෙනස් අත්දැකීමකට. ඇත්ත වශයෙන්ම කියනවනම් ඔවුන්ගේම වයසේ පිරිමි දරුවන් සමගින් බලහත්කාරයෙන් විවාහයට යොමු කරලීම. නමුත් අපිට අහන්නට ලැබෙන මේ බාලවයස්කාර විවාහ බොහොමයක් දකින්නට ලැබෙන්නේ විශේෂයෙන්ම අරාබිකරේ රටවල්වල ඉතාමත්ම වැඩිමහල් පිරිමින් සමග, වයස අවුරුදු 70ක 80ක වගේ ඉන්න වැඩිමහල් පිරිමින් ඉතාමත්ම ලාබාල වයසේ දැරිවියන් විවාහ කරගන්නවා. ඒ රූපවාහිනී වැඩසටහනේදී එක්තරා මේ මාධ්‍යවේදියෙක් විමසලා සිටිනවා මේ මුස්ලිම් මූලධර්මවාදී නායකයෙකුගෙන්, බටහිරේ මේ වගේ කාන්තාවන් නිදහස භුක්ති විඳිනවා, ඔබ වැනි පසුබිමකින් පැමිණෙන රටවල කාන්තාවන්ට ඇයි ඒ නිදහස නැත්තේ? එතකොට මේ මුස්ලිම් මූලධර්මවාදී පුද්ගලයා ප්‍රකාශ කරනවා, කවුද කියන්නේ බටහිර හරි කියලා. ඔහු ප්‍රශ්න කරනවා, බටහිර කියන දේ බටහිරට හරි වුණාට අපිට හරි නැහැ, අපේ දේ අපිට හරි. එතකොට අපේ රටේ මිනිස්සු කැමති නම් මේක අදහන්න, අපි කැමති නම් අපේ සංස්කෘතිය ඉස්සරහට අරන් යන්න, බටහිරට මොකද්ද තියෙන ප්‍රශ්නේ? දැන් ඇත්තට මොක මතභේදාත්මක කාරණාවක්? අපිට වැරදි කියලා පේන දෙයක් ලෝකයේ එක්තරා සංස්කෘතික කොටාසියකට හරි කියලා හිතනවා. ඒ නිසාම වෙන්නේ මේ සහස්ත්‍රකයන් පස්සේ තාමත් මිනිස්සු මේ ආකාරයෙන් කරගෙන යන්නේ. අපිට සාහිත්‍යයේදී හැම වෙලේම මේවා විවේචනය කරන අවස්ථාවන් සහ ඒවා මානව හිමිකම් පැත්තෙන් ගත්තොත් පිටද කිය යුතු කාරණා විදිහට. නමුත් ලෝකයේ එක්තරා කොටසක් ඒක පිළිගන්නවා. ඒක මේ යෙමනේ කතාවෙන්ම ඔප්පු වෙනවා. එහි සිටින සියලුම කාන්තාවන් මේ අනුමත කරනවා. ඇත්තට මෙතනත් වෙනම කතාවක් තියෙනවා.
ඔව්, ඒක ඒ කියන්නේ දැන් යෙමනේ කතාවේදී අපිට පේනවා ඔවුන්ට ලෝකයේ ඉදිරියේ අවමානයට ලක්වීමේ නොහැකියාවක් තියෙනවා. ඒ නිසා මේ රජයේ ඉහළම තනතුරේ ඉන්න පුද්ගලයාගේ සිට පහළට බොරු කියන්න පෙළඹෙනවා මේ කතාවේදී. ඔවුන් පුළුවන් තරම් සත්‍ය වසන් කරලා කතා කරන්න උත්සාහ කරනවා අපිට පේනවා. මොකද ලෝකයේ බහුතරයක් පිළිගන්නේ දැන් මීට කලින් කියපු ඒ ඉස්ලාම් දේවධර්ම නායකයා ප්‍රකාශ කරපු දේ නෙමෙයි. ප්‍රශංසා කළ යුතු එක කාරණාවක් තියෙනවා, මේ ලෝකේ දැන් මේ වගේ ඔස්ට්‍රේලියාව වගේ රටවල්වල ඉන්න ඉස්ලාම් ධර්මය අදහන පුද්ගලයින් බොහෝ දෙනෙක් ඇත්තටම මේ අනුගත වෙලා තියෙනවා අනිත් ආගම්වල සංස්කෘතින්වල අයට මේ ගරු කරන්න, ඔවුන්හා ලස්සනට ජීව සහජීවනයෙන් ජීවත් වෙන්න. නමුත් එහෙම සංක්‍රමණය වුණ පුද්ගලයින් අතරෙත් ඉන්නවා අර මේ තාමත් ඒ කියන්නේ ඒ ඔවුන්ගේ ඔය දැන් අපි කතා කරන කාරණාව මේ බාල වයස්කාර විවාහ ඒ වගේ දේවල් තාමත් අනුමත කරන පුද්ගලයෝ. දැන් හොඳම උදාහරණය සානාගේ පියා. ඉතින් ඔහු සංක්‍රමණය වුණේ මොකටද කියලා හිතෙන තරම් අපිට ප්‍රශ්නයක්. ඒ කියන්නේ මූල්‍යමය වාසී බලාපොරොත්තුවෙන් සංක්‍රමය වුණ එවැනි පුද්ගලයින් ඇත්තටම තවදුරටත් කටයුතු කරන්නේ ඔවුන්ගේ මේ සංස්කෘතියෙන් බැහැරව නෙමෙයි, සහ මේ ඔවුන්ට ඇස් දෙකට පේන්න තියෙන නිදහස් මානුෂික අයිතින් නොපෙනුනාසේ ජීවත් වෙන්න උත්සාහ දරන කොටසක් ඉන්නවා. ඒවට අනුගත නොවේ තමන්ගේ දරුවන්වත්, තමන් හැදුණු වැඩුණු පරිසරයේ තමන්ගේ මව විඳපු දුකම තමන්ගේ දියණියන්ටත් විඳින්න අරින පිරිසකුත් ඉන්නවා. ආගම සහ සංස්කෘතිය තුළ අන්ධභාවයකින් ඉන්න පුද්ගලයින්ට මේ ලෝකය විවෘතව දකින්න තියෙන අවකාශය හරි අඩුයි. ඉතින් සමහර විට ඒකම වෙන්න ඇති ඔවුන් තවදුරටත් තමන්ගේ දරුවන්ගේ නිදහසට ගරු නොකරන්නේ. ඉතින් මේ පොතේ කියන්නේත් ඒ වගේ කතාවක්.
හොඳයි, එහෙමනම් අපි අද දවසේදී මේ මৌলিক කරගත්ත කෘතිය පිළිබඳව යම්කිසි උදාලා අවබෝධයක් සහ එහි සාහිත්‍යමය පාර්ශවයේ පිළිබඳව යම්කිසි වූ වැටහීමක් සාහිත්‍යමය ඥානනයක් ඔබට ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි සිදු කරපු මේ සාකච්ඡාව හරහා ඇන්ඩ්‍රූ ක්‍රොෆ්ට් විසින් රචිත සෝල්ඩ් කියන කෘතිය, චිත්‍රායි පෙරේරා විසින් විකුණන ලදි යන නමින් ලාංකීය සිංහල පාඨකයා වෙත අරගෙනෙනවා. එහි තියෙන කතාවස්තු බීජයත් ඒ තුළින් ලෝකයේ දකින්නට, ලෝකයේ අපි නොදකින පාර්ශවයක් පිළිබඳව, නූතන වහල් භාවය පිළිබඳව, බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් කාන්තාවන් සිරගතවන ආකාරය පිළිබඳව අපිට ගෙනහරපාන මේ කතාවේ ඇත්තටම කාන්තා පුරුෂ භේදයකින් තුරව හැමෝටම සංවේදී වන්නට පුළුවන් සාහිත්‍යමය කෘතිය. අපි එහෙමනම් මෙවරත් සාකච්ඡාවට සම්බන්ධ වුණු දිරිනීරිවල අපි ඔබට බොහොමින්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති මෙවරත් ඔබේ සහභාගීත්වයට.
බොහොම ස්තුති දිරුක්ෂි.
අපි අපිට මතක් කර සිටිනවා පසුගිය වරත් අපි කතා බහ කළේ මෙවැනි වූ විශේෂිත කෘතියක්, ලේ මිසරාබ්ලේ කෘතිය, මනුතාපේ කෘතිය, ප්‍රංශ ජාතික ලේඛක ඇලෙක්සැන්ඩර් ඩූමා විසින් රචිත. ඉතින් ඒ සාකච්ඡාව ඔබට මගහැරුණා නම් යන්න අපගේ වෙබ්අඩවියට. වෙබ්අඩවියේ තියෙනවා මාසික විශේෂාංග තීරුවක්. මාසික විශේෂාංග තීරුවට පසුගිය කතාවත් ඇතුළත් වෙනවා. අද මේ අපි සාකච්ඡාට බඳුන් කරපු මේ කෘතියේ විස්තරයත් මේ වැඩසටහන අවසානයේදී මාසික විශේෂාංග තීරුවටත් ඇතුළත් වෙනවා. www.sbs.com.au/sinhalese අපගේ වෙබඩවිය. අපි සමග රැඳී සිටි ඔබ සියලුම දෙනාට බොහොම ස්තුතියි. එහෙමනම් තවත් මාසයකින් අනතුරුව තවත් මෙවැනි වූ විශ්ව සාහිත්‍ය සිංහල පිය සටහන් සමගින් හමුවෙමු. ආයුබෝවන්.
විශ්ව සාහිත්‍යයේ සිංහල පිය සටහන් සොයා යන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියෙන්. මීට පෙර විකාශය වූ විශ්ව සාහිත්‍යයෙන් වැඩසටහන් වලට සමන් දෙන්නට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.